Order, please. පාර්ලිමේන්තුවේ රුවකාර සභාව අද රැස් වුණා. ඒ අනුව යම් යම් තීරණ ගත්ත ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවේ අපි ගරු කරුණාතිලක මැතිතුමා විසින් පැහැදිලි කරනවා ඇති.
ගරු කථානායකතුමනි, අද දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරපු 23-2 යෝජනාව සම්බන්ධව SP දිසානායක මැතිතුමා හෙට පෙරවරුවේ පැහැදිලි ප්‍රකාශයක් කරන බව දැනුම් දුන්නා.
හොඳයි, බොහොම ස්තුතියි. ඒ වගේම ඒ අනුව අද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද 2:30 පමණත් ගෘහ කාරක සභාව සවස 4:00ටත් පැවැත්වෙන බව සඳහන් කරන්න කැමතියි. ඊළඟ දිනේ 23 යටතේ ගරු අනුරාධ දිසානායක මැතිතුමා, ඒ වණක එනවා ගරු අනුරාධ දිසානායක මැතිතුමා.
කථානායකතුමනි, 23 ඇතුළත මේ ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට බෙහෙම් ස්තුතිවන්ත වෙනවා. වෙළඳපොලේ ගම්මිරිස් මිල පහත වැටීම හේතුවෙන් ගම්මිරිස් ගොවීන් මුහුණ දී සිටින ගැටලුකාරී තත්ත්ව පිළිබඳව ගරු සභාවේ අවධානය යොමු කරමි. ශ්‍රී ලංකාවේ ගම්මිරිස් ලෝකයේ ඉහළ වටිනාකමක් ඇති ගම්මිරිස් බවට සැලකෙනවා. එසේ මේ දක්වා ගම්මිරිස් වලට ඉහළ මිලක් ලැබුණා. ඒ හේතුව නිසා ලංකාවේ ගොවීන් සැලකිතු ප්‍රමාණයක් ගම්මිරිස් වගාව වෙත යොමු වී සිටින අතර ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයේ පාඩ පත් වී තිබුණේ ගම්මිරිස් සැලකිලි ලබන ආදායමයි. කෙසේ නමුත් රුපියල් 1,200-1,500 පවුණු මිලකට අලෙවි වූ දේශීය විලි ගම්මිරිස් 8 කිලෝක මිල මේ වන විට රුපියල් 500-600 දක්වා පහත වැටී තිබෙනවා. මේ හේතුවෙන් දේශීය ගම්මිරිස් ගොවීන්ට ජීවත්වීම පිළිබඳ බරපතල ගැටලුවකට මුහුණ පෑමට සිදු වී තිබෙනවා. වාර්ෂික ලංකාව මෙට්‍රික් ටන් 20,000ක් පමණ ගම්මිරිස් නිෂ්පාදනය කරනවා. මෙට්‍රික් ටන් 2,500 පමණ ලංකාව තුළ පරිභෝජනය කරන අතර සෙසු වැඩි ප්‍රමාණය අපනයනය කරනවා. ලෝක වෙළඳපොලේ වියට්නාමය සහ ඉන්දුනීසියාවේ ගම්මිරිස් වලට වඩා ඉහළ මිලක් හැමදාම ගුණාත්මක හා ප්‍රමිතියෙන් වැඩි ලංකාවේ ගම්මිරිස් වල ලැබී තිබුණා. සුළු අපනයන භෝගයක් ලෙස ගම්මිරිස් වලින් විශාල විදේශ විනිමයක් රට ගෙනීමට ගම්මිරිස් ගොවීන් දායක වුණා. ඒ වෙනුවෙන් රජයේ ගම්මිරිස් ගොවියට විශේෂ පහසුකම් දුන්නේ නැහැ. තිබුණු සහනාධාර සහ පවා කපා දෙමු. ඒ වගේම ගම්මිරිස් වලට හොඳ මිලක් තිබුණ නිසා ගම්මිරිස් ගොවීන් ආණ්ඩුවේ සහනාධාර අපේක්ෂා කරෙත් නැහැ. මේ වන විට ඉතිහාසයේ කවරදාටත් වඩා ගම්මිරිස් මිල පහත වැටි තිබෙනවා. වියට්නාමෙන් ගම්මිරිස් ආනයනය කර මිශ්‍ර කර ප්‍රතිඅපනයන් කිරීම හේතුවෙන් ලංකාවේ අපනයන කරන ගම්මිරිස් ප්‍රමිතිය බල වී ඇති බවටත් ලංකාවට නියමිත කෝටාව වෙනුවෙන් දේශීය ගම්මිරිස් ගැනීම අඩු වී ඇති බවටත් ලෝක වෙළඳපොලේ ලංකාවේ ගම්මිරිස් මිල අඩු වීමට හේතු වී ඇති බවටත් ගොවීන් විශ්වාස කරනවා. මිල අඩු වීමේ හේතුව නිසා රටපුරා ගම්මිරිස් ගොවීන් සහනයක් ඉල්ලා විරෝධතා උද්ඝෝෂණ පවා සංවිධානය කළා. ගම්මිරිස් ගොවීන් විසින් කරලා දී ඉල්ලීමකට අනුව රජයේ මැදිහත් වී නිෂ්පාදනයෙන් 4:1 ප්‍රමාණයක් මිලට ගන්නා බවටද ඉහළ මිලක් ලබා දෙන බවටද ආණ්ඩුව පොරොන්දු වුණා. මට මතකයි සුළු අපනයන භෝග අමාත්‍යතුමා මේ පිළිබඳව ගොවීන්ගේ උද්ඝෝෂණ හමුවටම ගිහිල්ලා යම් මිල ගණන් ඉදිරිපත් කරා මේ ගම්මිරිස් ගොවීන්ට ලබා දෙන. නමුත් මෙතෙක් මේ දේ සිදු වෙලා නැහැ. ඔබතුමාගේ ප්‍රකාශයක් විතරයි. නමුත් තාමත් මේ ප්‍රශ්නේ විදිහටම තියෙනවා. මේ තත්ත්වය තුළ මේ ගැටලුවලට එමතුමා උත්තර දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ගොවීන්ට පොරොන්දු වූ පරිදි ගම්මිරිස් මිලට ගැනීමට මෙතෙක් කටයුතු කරන මැත්තේ මන්ද? මිලදී ගන්නේ නම් ඒ කවදාද? ගම්මිරිස් මිලට ගනු ලබන්නේ නම් වියලි ගම්මිරිස් කිලෝවක් සඳහා රජයට ලබා දී හැකි උපරිම මිල කීයේද? විදේශයන්ගෙන් 2016-17 වසරවල මෙරට ගම්මිරිස් ආනයන කර ලැබී තිබේද? එසේනම් ඒ කොපමණ ප්‍රමාණයක්ද? 2016-17 වෙනුවෙන් ගම්මිරිස් කොපමණ ප්‍රමාණයක් ප්‍රතිඅපනයන කොට තිබේද? ප්‍රතිඅපනයන සඳහා ගම්මිරිස් ආනයනය කිරීමේ තහනම් නොකරන්නේ මන්ද? මොකද ගරු කථානායකතුමනි, මෙතන තියෙනවා අපනයනය කරලා ප්‍රතිඅපනයනය කියන එක තමයි මේකට ගේන තර්කය. හැබැයි සාධක විශාල ප්‍රමාණයක් තිබෙනවා. ගේන ඔක්කොම ප්‍රතිඅපනයනය සිදුවන්නේ නැහැ කියලා. මේ නිසා ඒ පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය මොකද්ද කියලා ගරු ඇමතුමාගෙන් දැනගන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමා, ඔබගේ පළවෙනි ප්‍රශ්නේ අපි අරගත්තොත් එහෙම ගම්මිරිස් ගොවීන් ඇත්ත වශයෙන්ම ඉතාමත්ම අපහසුතාවයකට පත් වෙලා තියෙන අවස්ථාවක්. මොකද මේ ගැන මම ඒ ගොවි සමිතිත් එක්ක කතා කරා. සාමාන්‍යයෙන් ඔවුන්ගේ දත්ත අනුව ගම්බිරිස් කිලෝ එකක් නිෂ්පාදනය කරන්න රුපියල් 450ක් විතර යනවා. එතකොට පහුගිය කාලේ ඔබතුමා කිව්වා වගේම ගම්බිරිස් වලට අපිට ඉතාමත්ම හොඳ මිලක් හම්බ වුණා. රුපියල් 1200 වගේ මිලකුත් අපිට හම්බ වෙලා තිබුණා. එතකොට මේකට ප්‍රධාන හේතුව වුණේ ලෝක වෙළඳපොළට අවශ්‍ය කරන ගම්බිරිස් ප්‍රමාණය ගම්බිරිස් නිෂ්පාදනය කරන රටවල් වලට නිෂ්පාදනය කරන්න බැරි වීම. එතකොට ඒක නිසා සාමාන්‍ය අපි ලෝක වෙළඳපොළ ගත්තොත් අපේ ලෝක වෙළඳපොළේ වර්ධනය හැම අවුරුද්දකම 12-15% විතර වගේ තිබුණා. එතකොට ඒක නිසාම 2015-16 කියන අවුරුදුවල ගම්බිරිස්වල මිල අධික වශයෙන් වැඩි වුණා. ඔබතුමා කිව්වා වගේ අපේ ලංකාවේ නිෂ්පාදනය කරන ගම්බිරිස් තමයි කියන්න පුළුවන් ලෝකේ හොඳම ගම්බිරිස් කියලා. මොකද අපේ ගම්බිරිස්වල හොඳ, ඒ කියන්නේ හොඳ සැරක් තියෙනවා. හැබැයි අපේ ගම්බිරිස් අපි අපනයනය කරන්නේ 60%ක්ම අපේ නිෂ්පාදනයෙන් ඉන්දියාවට. එතකොට ඉන්දියාව තමයි මේක ප්‍රතිඅපනයනය කරන්නේ. එතකොට අපේ රටේ ප්ලාන්ට් ලිපිස් කියලා ඉවර වෙලා කම්පැනි එකක් අපේ රටේ තියෙනවා. BOI කම්පැනි එකක් හැටියට දාලා ඉවර වෙලා ඒ කම්පැනි එක මේක වැලියු එක ඇඩ් කරලා ඒගොල්ලොත් එක්ස්පෝර්ට් කරනවා. එතකොට අනිත් ඒවා ඔක්කොම අපේ ගම්බිරිස් ගිහිල්ලා ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවෙන් තමයි අනිත් රටවල් වලට ඒවා ඔක්කොම අපනයනය කරන්නේ. එතකොට මෙතනදී ගම්බිරිස් මේ අවුරුද්දේ ඇත්තරම මිල අඩු වෙන්න ප්‍රධාන හේතුව වුණේ ඒ ගම්බිරිස් නිෂ්පාදනය කරන විශේෂයෙන්ම වැඩියෙන්ම නිෂ්පාදනය කරන රට තමයි වියට්නාමය. එතකොට වියට්නාමයේ මේ පාර ගම්බිරිස් මම හිතන්නේ ඒගොල්ලන්ගේ අස්වැන්න 70%කින් 80%කින් විතර වැඩි වෙලා තියෙනවා. එතකොට ලෝක වෙළඳපොළට 60%ක් ඒගොල්ලෝ තමයි ලබා දෙන්නේ. එතකොට අපි ලෝක වෙළඳපොළට සපයන්නේ 5%ක් පමණයි. එතකොට අපේ 5%ක් නිසා අපිට මිල පිළිබඳව කිසිම බලපෑමක් අපිට කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට මෙතනදී ඔබතුමා කියන වගේම පොඩි ප්‍රශ්නිකුත් තියෙනවා. නැත්තේ නැහැ. මිල ඒ පැත්තෙන් අඩුව වෙනවා වගේම මොකක් හරි ජාවාරමකුත් වෙලා තියෙනවා. මොකද ඉන්දියාවෙන් ගම්බිරිස් වියට්නාමයට කවුරු හරි ආනයනය කරනවා නම් ඒකට 100%-103%ක බද්දක් තියෙනවා. එතකොට වියට්නාමයේ ගම්බිරිස් ටොන් එකකට $4,000ක් ගෙවලා ගත්තත් ඒක ඉන්දියාවට එනකොට විශාල මුදලක් බවට පරිවර්තනය වෙනවා. නමුත් ලංකාවෙන් ඉන්දියාවට යවන ගම්බිරිස් වලට අපි ඩියුටි එකක් නැහැ. එතකොට ඒක නිසා අපිට ඉන්දියාවේ වෙළඳපොළේ අපිට හොඳ මිලක් අපිට ලබා ගන්න පුළුවන්. එතකොට මම දැන් ඇත්තටම දැන් අපි අරගත්තොත් එහෙම ගම්බිරිස් වල ඔබතුමා කිව්වා වගේම මෙතන ලංකාවේ අපිට ඇවිල්ලා තියෙන ප්‍රමාණය අපි අරගත්තොත් එහෙම ඇත්තටම අපේ ඉම්පෝට් කරලා තියෙන්නේ ටොන් අපි ගේන්න කියලා පිටරටින් ගෙනලා තියෙන ටොන් 588යි. එතකොට දැන් අපේ දත්ත ගාන අනුව අපි එක්ස්පෝර්ට් කරලා තියෙන ප්‍රමාණයයි ඊළඟට ඉන්දියාවේ දත්ත අනුව ඉන්දියාවට ලංකාවෙන් ඇවිල්ලා තියෙන ප්‍රමාණය බැලුවම ටොන් 2000ක් විතර වැඩි. එතකොට ඒ වගේම වියට්නාමයට අපේ ලංකාවට එවපු ප්‍රමාණය වියට්නාමයෙන් විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් ලංකාවට එහෙම එකක් ඇවිල්ලා නැහැ. එතකොට දැන් මේ ගැන මම සාකච්ඡා කරා. කොමර්ස් එක ගෙනැල්ලා ඒ වගේම අපේ කස්ටම් එක ගෙනැල්ලා සාකච්ඡා කරලා ඉවර වෙලා ඉන්දියාවේ අපේ හයි කමිෂන් එකට කිව්වා. ඒ වගේම ඉන්දියාවටත් මම කිව්වා අපේ රටෙන් එන ගම්බිරිස් වලට ක්වොරන්ටයින් සර්ටිෆිකේට් එකක් නැතුව ඒවා එකක්වත් බාර ගන්න එපා කියලා. මොකද මට ඉන්දියාවෙමුත් මේක නවත්තන්න අවශ්‍ය කරලා තියෙනවා. එතකොට දැන් මේක මම CID එකටත් ලියලා තියෙනවා මේ ගැන පරීක්ෂණයක් කරන්නයි කියලා. කවුරු හරි මේකේ හොරකමක් කරනවා නම් මොකද අපේ රටට ගම්බිරිස් එන්නේ නැතුව ගිහිල්ලා තියෙනවා ඉන්දියාවට. ඒ කියන්නේ සමහර වෙලාවට නැව් සමාගමක් එක්ක කවුරු හරි එක්කව් වෙලා මොකක් හරි කූට ව්‍යාපාරයක් එතන යෙදිලා ඇති. එතකොට ඒක අපි වෙනම හොයනවා. ඒ වගේම ඔබතුමා කිව්වා වගේ මොකද ගම්බිරිස් ගොවියා ඇත්තටම කිසිම සහනාධාරයක් අපි ගම්බිරිස් ගොවියාට ලබා දෙන්නේ නැහැ. එතකොට ගම්බිරිස් වලින් අපිට විශාල මුදලක් අපිට අපනයන ආදායමක් ලබා ගන්න පුළුවන්. කුළු බඩු වලින් මම ඉලක්ක කරලා තියෙනවා රුපියල් බිලියන 1.5ක්. කියන්නේ මිලියන 1500 ඩොලර් මිලියන 1500ක් අපිට ගරු කතානායකතුමනි අපිට පුළුවන් විශාල ආදායමක් ලබා ගන්න. තේ වලින් අපිට ලැබෙන්නේ ඩොලර් මිලියන 1300යි අපිට අපේ කුළුබඩු වලින් ඩොලර් මිලියන 1500ක විභාගයකට යන්න අපිට අවස්ථාව තියෙනවා. ඉතින් ඒක නිසා ඇත්තටම අපේ අමාත්‍යාංශයෙන් විශාල වැඩසටහනක් කරගෙන යනවා අද ගම්බිරිස් වගා කරන්න. ඒතර ඔබතුමා කිව්වට දැන් අපි ගම්බිරිස් වලට අපි පැල විශාල වශයෙන් අපි කුඩා ගෙවතු වලට අපි පැල දෙන වැඩසටහන කරගෙන යනවා. ඒතර සාමාන්‍ය කට්ටියට අපි 50%ක මුදලකට අපි ගම්බිරිස් පැල දෙනවා. ඒතර ගිය අවුරුද්දේ මිලියන 90ක ගම්බිරිස් පැල අපි විකුණලා තියෙනවා. එතකොට ඒ වගේම නිකන් අපි දීපු ගම්බිරිස් ගත්තොත් වෙන අවුරුදු වල ගම්බිරිස් පැල නිෂ්පාදනය කළ හිටුවට වඩා අපි ගිය අවුරුද්දේ ගම්බිරිස් 5 ගුණයකින් අපි පැල කළා තියෙනවා. එතකොට විශාල වශයෙන් අපි ඉදිරියේදීත් නිෂ්පාදනය බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් මේකට මම කැබිනට් පේපර් එකක් දාලා 25%ක් ගම්බිරිස් ගන්න මම හිතන්නේ අපිට 25%ක් ගම්බිරිස් ගන්න අවශ්‍ය වෙයි කියලා. මොකද ගරු කතානායකතුමනි අපි වී වලට අපි කරන්නේ සාමාන්‍යයෙන් වී ඉතිහාසයේ ගත්තොත් වැඩිම වශයෙන් වී අපි අරන් තියෙන්නේ 8%ක් විතර අපේ නිෂ්පාදනයේ. එතකොට අපි වී ප්‍රමාණයක් අපි රජයෙන් අරගන්නකොට එතකොට අනිත් වී ගණුම්කරුවෝ ඒ වී අරගෙන ඉවර වෙලා වී මිල ස්ථාවර තත්ත්වයකට පත් වෙනවා. ඒක නිසා තමයි මම රුපියල් 900ක අපි හොඳ ඒ ගම්බිරිස් ගේට් කරලා රුපියල් 900ක ස්ථාවර මුදලක් දීලා මම ඉල්ලුවා කැබිනට් එකෙන්. නමුත් අවාසනාවකට වගේ මගේ අමාත්‍යාංශයේ බැංකුවෙන් ණයක් අරගෙන අපි ඒ ගම්බිරිස් ගන්න මුදල් ඉල්ලුවට ඒකට අපේ යාන්ත්‍රණයක් නැහැ කියලා ඉවර වෙලා අපිට මුදල් අමාත්‍යාංශයෙන් එවලා තිබ්බා ඒගොල්ලන්ගේ නිරීක්ෂණ. ඒ අනුව දැන් කැබිනට් පත්‍රිකාවක් මම ඊයේ දැම්මා මගේ අමාත්‍යාංශයේ තියෙන මුදල් වලින් කොටසක් වෙන් කරලා ඒකෙන් මේ අවුරුද්දේ අපි ගම්බිරිස් මිලදී ගන්න අපි වෙනම යාන්ත්‍රණයක් හදනකම්. එතකොට මේකට ඊයේ ජනාධිපතිතුමා ඇමතිවරු 5 දිනකේ කමිටුවක් දැම්මා මේක ඉක්මන් කරන්න. එතකොට මම විශ්වාස කරනවා ලබන සතියේ අපිට මේකේ කැබිනට් අනුමැතියක් ලබාගෙන ගම්බිරිස් මිලදී ගන්න පුළුවන් කියලා මම පොරොන්දු වුණ පරිදි ගොවීන්ට. ඉතින් මේ පිළිබඳව අපි වැඩපිළිවෙලක් මගේ අමාත්‍යාංශයෙන් මම යොදවලා තියෙනවා. එතකොට ඔබතුමා ඉන්න තැන තමයි මමත් ඉන්නේ. හැබැයි ඉතින් මෙම යාන්ත්‍රණයේදී අපි දැන් සාමාන්‍යයෙන් ගම්බිරි සස්වැන්න එනකොට මිනිස්සු ණය වෙලා ඉන්නේ. මිනිසුන්ටත් අවශ්‍ය කරන ඉක්මනට මුදලක්. ඉතින් සමහර වෙලාවට ඔබතුමායි මමයි ඉන්න තැන අපේම කැබිනට් එකේ ඇමතිවරු නැති එක ගැන මම කනගාටු වෙනවා.
කිරිමක් කියලා නබ සූදානන්ද? හොඳයි.
ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා මේකේ සැබෑ තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් ගැන. එතකොට විශේෂයෙන්ම ඔබතුමාත් දන්නවා කරුංග ජාවාරම සිද්ධවන්නේත් ගම්මිරිස් ජාවාරම සිද්ධවන්නේත් මේ නිදහස් වෙළඳ ගිවිසුමට මුවා වෙලා. ඒ ගිවිසුමේ ලංකාවට තිබෙන වාසිය තමයි මේ ජාවාරම් කරුන් කීප දෙනෙක් අතර ගිහිලා තියෙන්නේ. එයි අනෙක් ප්‍රතිඵලය තමයි ගම්මිරිස් වල සිද්ධ වෙලා තිබෙන දේ තමයි ඒවා අපනයනය කරනවා වෙනුවට ලංකාවේ වෙළඳ පොළට ඇවිල්ලා ගරු සභා කතානම සහතික කරනවා. මිද්දෙනියේ වෙළඳ පොළවල් වල පිටරටින් ආනයනය කරලාද ගම්මිරිස් තිබෙනවා. එයත් අපේ වෙළඳ පොලේ ගම්මිරිස් වල මිල පහත යාමට හේතු වදගලතොම ඔබතුමා කිව් පරිදිම. ඒ වගේම ගරු කතානායකතුමනි ඊළඟ තියෙන ප්‍රශ්නේ තමයි දැන් ඇමතු විශේෂම මේ විෂය භාර අමාත්‍යවරේ පත් කරලා මේ ශේත්‍රය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම වෙන්න පුළුවන් බලාපොරොත්තු වුණේ. දැන් එතුමාම පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියනවා නම් ගම්මිරිස් ගොවීන් මුහුණ දී තිබෙන ගැටලුවට විසඳුම් සෙවීම සඳහා එතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවන්ට කැබිනට් මණ්ඩලයේ හරස් වෙනවා කියලා. එතකොට ගම්මිරිස් ගොවීන්ගේ
ගරු ඇමතුමා
නමුත්
ඒ නිසා දැන් කැබිනට් මණ්ඩලයේ රණ්ඩුව හරි ජාවාරම් කාරුවන්ගේ ප්‍රශ්නේ හරි නෙවෙයි දැන් මේ ගොවි ජනතාවට ගම්මිරිස් වලට සාධාරණ මිලක් ලබා දීමට ඔබතුමා කවදා වෙනකොට කටයුතු කරනවද කියලා මට
දැනගන්න.
කවදා වෙනකොට
ගරු කතානායකතුමනි කැබිනට් මණ්ඩලයේ කවුරුවත් මේකට හරස්සුන්නේ නැහැ, විරුද්ධ වුණේ නැහැ. නමුත් එකම ප්‍රශ්නේ තියෙන්නේ අපේ මේ තියෙන රජයේ තියෙන යාන්ත්‍රණයත් එක්ක යන කාලය. එතකොට ඒ කාලය පිළිබඳ ඒකේදී සමහර වෙලාවට අපි එදාම ගන්න තීරණ සමහර වෙලාවට තල්ලු වෙලා පිටිපස්සට යන එක ගැන තමයි අපිට කනගාටුයි සිද්ධ වෙන්නේ. ඒක නැතුව මේ කැබිනට් මණ්ඩලයේ කවුරුවත් මේකට විරුද්ධ වුණේ නැහැ. නමුත් එකම වැඩේ තියෙන්නේ දැන් අපි නිලධාරීන් මොකද නිලධාරීන් ලියන දේවල් එක්ක ගත්තයින් පස්සේ ඒක නිසා තමයි ඇමතිවරුන්ගේ ඇමතිවරුන් පස් දෙනෙක්ගේ කමිටුවක් දාලා මේක තීරණය කරන්න ජනාධිපතිතුමා තීරණය කරේ.
හොඳයි බොවිතුති කාලමිට ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා පාර්ලිමේන්තුවේ සභානායකතුමා යෝජනා පිළිබඳ දැනුම් දීම
පත් කරනවා.
සභාව එක්කද කල් තැබීම
මෙම ගරු සභාව හෙට පෙරවල් 10:30 දක්වා කල් තැබිත යෝජනාව.
කල් තැබීම යෝජනාව ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා.
ගරු කතානායකතුමනි, වර්ෂ 2016 ශ්‍රී ලංකා මහ බැංකුව විසින්ද මුදල් අමාත්‍යාංශය විසින්ද පාර්ලිමේන්තුවට පිළිගන්නු ලැබූ වාර්ෂික වාර්තාවන්ට අනුව 2014 වර්ෂයට සාපේක්ෂව රටේ සමස්ත නිමවුම ආදායම සේවා නියුක්තිය මිල මට්ටම ගෙවුම් ශේෂය ඉතුරුන් ආයෝජනය වැනි සාර්ව ආර්ථික විචල්‍යයන්හි සුවිශේෂ අහිතකර අපගමන තත්ත්වය සංඛ්‍යා දත්ත වගු මගින් ඉතා පැහැදිලිව දක්වා ඇත. 2015-16 දෙවර්ෂය තුළ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ අකාර්යක්ෂම වීමෙන් මූල්‍ය කළමනාකරණ වගකීම් පනතෙහි විධිවිධානයන් ඉටු කිරීමට රජය අපෝසත් වී ඇති බැවින්ද 2016 මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවෙහි 385 වෙනි පිටුවේ දක්වා ඇති පරිදි රජයේ මුරු බැරකම් දරදේශීය නිෂ්පාදනයෙන් 80%ක් නොඉක්ම වී යුතුවත් එම අනුපාතය 83.3 දක්වා බව රජයේ විගණකාධිපතිවරයා නිරීක්ෂණය වී ඇති බැවින්ද මෙම භයානක රාජ්‍ය මූල්‍ය අර්බුදය විසඳීමේලා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ක්ෂණික ඵලදායී පියවර වහා ගත යුතු බවට යෝජනා කරනවා. ගරු කතානායකතුමනි, මෙම ගරු සභාවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි වගන්ති අනුව මුදල් පිළිබඳ සම්පූර්ණ බලය පැවරිලා තියෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවට විටින් විට වාර්තා ඉදිරිපත් කරනවා. මූල්‍ය කළමනාකරණ වගකීම් පනතේ වාර්තාව, මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කරන වාර්තාව මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා. ඒ තුලින් රටේ සමස්ත නිමවුම ආදායම සේවා නියුක්තිය මිල මට්ටම ගෙවුම් ශේෂය ඉතුරුන් ආයෝජනය වැනි සාර්ව ආර්ථික විචල්‍යයන්ට කොයි ආකාරයේ බලපෑමක් වුණාද කියලා තිබෙනවා. ඒක පැහැදිලිව සංඛ්‍යා දත්ත සහිතව දක්වනවා. ඒ අනුව මේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව අනුව රටේ ප්‍රගතිය දක්වන මිනුම් දඬු ජාත්‍යන්තර හා දේශීය වශයෙන් පිළිගන්න මිනුම් දඬු අරගෙන ඒ මිනුම් දඬු 52කින් 7ක් හැර අනිත් මිනුම් දඬු 45ක්ම 2014ට සාපේක්ෂව 2010 වර්ෂයේදී ආපසු ගමන් කිරීමක් තියෙනවා. රටේ නිෂ්පාදනය වැටිලා තියෙනවා. ඒක පුද්ගල ආදායම අඩු වෙලා තියෙනවා. සේවා නියුක්ත අනුපාතය වැඩි වෙලා තියෙනවා. විරැකියාවේ අනුපාතය, උද්ධමනයේ අනුපාතය සාපේක්ෂව වැඩි වෙලා තියෙනවා. සංචිත විදේශ පාත වැඩිලා තියෙනවා. රුපියලේ අගය අඩු වෙලා තියෙනවා. ජාතික ඉතුරුන් අඩු වෙලා තියෙනවා. ආයෝජනයේ අඩු වෙලා තියෙනවා. ණය බරතාවයේ වැඩි වෙලා තියෙනවා. ඒ සියලුම සංඛ්‍යා දක්ත අනුව මේ දර්ශක 58න් 7ක් හැර දර්ශක 45ක් රටට 2014ට වඩා 2016 දක්වා මේ ආපසු ගමන් කිරීමෙන් තිබුණට වඩා පස්සට යාමෙන් දරුණු ආර්ථික කඩාවැටීමක් පිළිබඳ පැහැදිලි කරනවා මේ වාර්තා දෙකම. ඒ නිසා අපි මේ ගරු සභාවට යෝජනා කරන්නේ 2016-2015 කියන වර්ෂ දෙකේම සමස්ත ආර්ථිකයේ මේ ඇතිවෙලා තියෙන ව්‍යසනකාරී තත්ත්වය පිළිබඳ විභාග කර බැලීම සඳහා පාර්ලිමේන්තුව විසින් තේරීම්කාරක සභාවක් පත් කළ යුතුයි කියලා. මක්නිසාදයක් මේ පාර්ලිමේන්තුව නොමග යවලා පාර්ලිමේන්තුවට අසත්‍ය ප්‍රකාශ කළා සමහර කැබිනට් ඇමතිවරු පවා අපහසුතාවයට පත්වෙන ලෙස තමයි මේ මුදල් වෙන් කිරීම කළේ. මං උදාහරණයක් ලෙස දක්වන්න කැමති කතානායකතුමනි, අයවැය ලේඛන අවස්ථාවේ මේ ප්‍රධාන ප්‍රශ්නේ තමයි අයවැය ලේඛන වැරද්දීම. අයවැලේකනේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අසත්‍ය සංඛ්‍යා දත්ත ඉදිරිපත් කිරීම. උදාහරණයක් වශයෙන් 2016 වර්ෂයේදී අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන් කළා බිලියන 203ක්. අකිල විරාකාරී වසම් ඇමෙත්තුමා තමයි මේ සාමාන්‍ය අධ්‍යාපනයේ බාරව ඉන්න ඇමෙත්තුමා. එතුමට අයවැය හදනකොට මුදල් අමාත්‍යවරයා කියන ඔබතුමාට 203ක් තියෙනවා බිලියන. මේක ලංකා ඉතිහාසයේ අධ්‍යාපනයට වෙන් කළ තියෙන ලොකුම මුදල් ප්‍රමාණය. හැබැයි මේ ඉදිරිපත් කළ තියෙන වාර්තාව මම සභාගත කරනවා. මේ මුදල් අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව 2016 මම ඒ සභාගත කරනවා. ඒ වාර්තාවට අනුව වියදම් කරලා තියෙන්නේ බිලියන 65යි. එතකොට වියදම් කරලා තියෙන්නේ 65යි. වියදම් නොකළ ප්‍රමාණය 138යි. වියදම් කළ ප්‍රමාණය වගේ දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයක් වියදම් කළා නැහැ. කාටද ප්‍රශ්නේ ඇති වෙන්නේ? එතකොට හිතෙනවා අකිල විරාජ් කාර්යවසම් මහතාගේ මේ සියලු ව්‍යාපෘති කරගන්න බැරි ඉතාම අකාර්යක්ෂම අධ්‍යාපන ඇමතිවරයා එතුමා කියලා. ඇයි 132යි වියදම් කළා තියෙන්නේ. 203ක් වෙන් කරලා 65යි වියදම් කළා තියෙන්නේ. 132ක් වියදම් කළා තියෙනවා. මේක අධ්‍යාපන අමාත්‍යවරයාගේ වරදක් නෙමෙයි. මුදල් අමාත්‍යාංශයේ අතේ නැති මුදලක් එතුමට දෙනවා කියලා පොරොන්දු වෙලා දීලා නැතුව මේ පාර්ලිමේන්තුව නොමග යවීමක් කරලා තියෙනවා. 203ක් අධ්‍යාපන අමාත්‍යාංශයේ පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් වශයෙන් වෙන් කරනවා කියලා මුළු සභාවම නොමග යවන අයවැලේකණයක් ඉදිරිපත් කළා තියෙනවා. මේ බලන්න සෞඛ්‍ය අමාත්‍යාංශය. සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කරලා තියෙනවා බිලියන 179ක්, වියදම් කරලා තියෙන 136යි, බිලියන 43ක්. බිලියන 43ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය සේනාරත්න ඇමතිතුමාට දීපුවා වියදම් කරලා නැතුව නෙමෙයි. එතුමාට දීලා නැහැ බිලියන 43ක්. බලන්න උසස් අධ්‍යාපන මහාමාර්ග අමාත්‍යාංශයේ බිලියන 231යි, සත්‍ය වශයෙන් වියදම් කරලා තියෙන 165යි, බිලියන 36ක් වියදම් කරලා නැහැ. එතකොට දැන් අකිල විරාජ් කාර්යවසම් ඇමෙත්තුමාගේ අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්ය සාධනයේ 132යි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්ය සාධනයේ 175යි, ඊළඟට උසස් අධ්‍යාපන මාර්ග අමාත්‍යාංශයේ කාර්ය සාධනයේ 84යි. මම මේ වැදගත් අමාත්‍යවරු 30 දෙනෙක් ගැන පමණයි සඳහන් කළේ. මේ ආණ්ඩුව ගෙන යාම සඳහා විශාල වෙහෙසක් දරන අධ්‍යාපන ඇමතිවරයා, මේ අපේ රාජ්‍ය සේනාරත්න ඇමතිවරයා, ඊළඟට ලක්ෂ්මන් කිරියල් ඇමතිවරයා, මේ අයටත් මෙහෙමනම් සාමාන්‍ය මන්ත්‍රීවරුන්ට හා සාමාන්‍ය අනිත් ඇමතිවරුන්ට මේ අයවැයෙන් වෙන් කරලවා කියන එක ව්‍යාජයක් නිසා අපි ඔබතුමාට ඉදිරිපත් කළ මේ ප්‍රශ්නය ගරු කතානායකතුමා වශයෙන් පාර්ලිමේන්තුවට තියෙන පැවරිලා තියෙන වගකීම අනුව මුදල් අමාත්‍යවරයා තමන්ගේ පාර්ලිමේන්තුව නොමග යවීම කරනවා කියලා විශ්වාසභංගිකුත් මේ න්‍යාය පත්‍රය ඉදිරිපත් කළා තියෙනවා. ඒ අවස්ථාවේදී මුදල් ඇමතිවරයා සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුව මැදිහත් වුණා නම් මේ අද තියෙන ප්‍රශ්න මේ ආකාරයට නිර්මාණය වෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදී තමුන් වහන්සේලා අපිට බැන්න මිසක් මේ මූල්‍ය කළමනාකරණයේ පැත්තෙන් ඒ නිවැරදි කර ගැනීමට උත්සාහ දැරුවේ නැති එකේ ප්‍රතිඵලය තමයි මේ වන විට ඇති වෙලා තියෙන්නේ. අනිත් ප්‍රධාන කරුණ තමයි මේ රටේ ණයබරතාවය පිළිබඳ දැවැන්ත අර්බුදයක් ඇති වුණා. 2001 වර්ෂයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යතුමා වශයෙන් රට බාරගත් අවස්ථාවේදී නිදාසින් පස්සේ ලංකා ඉතිහාසයේ විශාලතම දැවැන්තතම ණය අර්බුදයට එතුමා මුහුණ දුන්නා. එතුමා ජාතිය අමතලා මේ ගරු සභාවේ සභාවෙන් පිටත් කිව්වා, මගේ හෘද සාක්ෂියට එකඟවත් අවංකවත් මම රටේ පවතින ඇත්ත තත්ත්වය කියන්න ඕනේ. ඒ අනුව ලංකාවේ ඉතිහාසයේ ප්‍රධාන තත්ත්වයන් තුනක් එකවර ඇති වෙලා තියෙන්නේ 2001 වර්ෂයේදී. මොනවද තත්ත්වයන් තුන? 1. ජාතිය නිෂ්පාදනයට වඩා නොපිය වූ රාජ්‍ය ණය ප්‍රමාණය වැඩි. 2. රජයේ මුළු ආදායම ප්‍රමාණවත් නැහැ ණය වාරික හා පොලිය ගෙවන්නේ. 3. මේ දෙකම එකවර සිද්ධ වෙලා තියෙන ප්‍රථම අවස්ථාව මෙයයි කිව්වා. එතුමා ඉතා පැහැදිලිව මේ පාර්ලිමේන්තුවටයි පිටටයි කිව්වා. එතෙන්දී ණය පිළිබඳ ජාත්‍යන්තරව පිළිගන්න අනුපාතය තමයි රාජ්‍ය ණය අනුපාතය. දළදේශීය නිෂ්පාදනයේ උඩට දාලා මේ නොපියූ රාජ්‍ය ණය උඩට දාලා දළදේශීය නිෂ්පාදනයේ යටට දාලා CM වැඩි කළාම එන උත්තරේ රාජ්‍ය ණය අනුපාතයේ 2001 දී 103යි 2002 දී 105යි 2003 දී 102යි 2004 දී 102යි මේ වර්ෂවල මෙසේ රාජ්‍ය ණය පැවතීම නිසා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාට මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තුවේ අරන් තියෙන ඓතිහාසික වැදගත්ම තීන්දුව ගන්න සිද්ධ වුණා. කුමක්ද තීන්දුව? වෙනම පනතක් ගෙනාවා 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනත. මූල්‍ය කළමනාකරණ වගකීම් පනත අනුව දැන් මේ ඕනේ ඕනේ විදියට රජයට ණය ගන්න බෑ. ඒට සීමාවන් තියෙනවා. මාස 6න් අයට මේ පාර්ලිමේන්තුවට වාර්තා ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වෙනස ඇති කළේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා. මොකද ලංකා ඉතිහාසයේ තිබුණ ලොකුම ණය අර්බුදයේ තිබුණේ ඒ අවස්ථාවේ නිසා අගමැතිතුමාට සිද්ධ වුණා වෙනම නීතියක් ගේන්න. පළවෙනි වතාවට මේ පාර්ලිමේන්තුව මූල්‍ය කළමනාකරණ වගකීම් පනතක් ගෙනාවා. ඊට පස්සේ ඒ වගකීම පැවරුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට වගකීම ඉෂ්ට කරන්න පැවරුණේ. ඇයි 2005 ඉඳන් මුදල් ඇමති මහින්ද රාජපක්ෂ. එතුමාට තිබුණා විශාල ප්‍රශ්න හා අභියෝග රාශිය. මුහුදු වෙරළෙන් 3-2ක් මහ පොළොවෙන් 3-1ක් වෙනම රටක් ලෙස කඩලා ගැනීමේ ත්‍රස්තවාදී ඉතාම දරුණු ම්ලේච්ඡ යුද්ධ අර්බුදයේ තිබුණා. සුනාමියෙන් විනාශ වෙලා තිබුණ රට සම්පූර්ණයෙන් නැවත ගොඩ ගැනීම පිළිබඳ අභියෝගය තිබුණා. ලෝකයේ තෙල් බැරලයක් 124ට ගිහිල්ලා ලෝක ඛනිජ තෙල් අර්බුදයේ තිබුණා. මුළු ලෝකෙම අවුරුදු 30කට පස්සේ ඇතිවෙච්ච ලෝක ආහාර අර්බුදයේ තිබුණා. හරි, විනාඩි 5කින් ඉවර කරනවා සර්.
විනාඩි 3යි එනම් වෙන කෙනෙක් ඇජස් කරන්න වෙනවා ඒක.
ඊළඟට මේ ලෝක මේ මූල්‍ය අර්බුදයේ තිබුණා. මේ රාජ්‍ය ණය අර්බුදයේ තිබුණා. මේ සියලු අර්බුද තියෙද්දි අවුරුදු 10ක් පාලනය කළ ඉවරනකොට මේ ණය අනුපාතය 70.7ට අඩු කිරීමේ කාර්යභාරය කළා. තමුන්නාන්සේලා ආණ්ඩුව ගත්තා. ආණ්ඩුව ගත්තට පස්සේ ඉවක් බවක් නැතුව වෛර චේතනාවෙන් ඉතරක් සියලු ප්‍රතිපත්ති තීන්දු කරන්න පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස අසාමාන්‍ය ණය ප්‍රමාණයක් ගන්න පටන් ගත්තා. අරන් ඉවෙල්ලා 83.3 දක්වා රජයේ ණය බර වැඩි වුණ බවට රජයේ විගණකාධිපතිතුමාගේ වාර්තාවේ 385 වෙනි පිටුව මම සභාගත කරනවා. මේකේ කියන ප්‍රධානම ප්‍රශ්නේ තමයි ජාතිය ණයබරතාවයේ තිබෙන්න ඕනේ 80%යි. රජයේ විගණකාධිපතිතුමා කියනවා මේක 83.3ට වැඩි වෙලා. එතකොට මූල්‍ය කළමනාකරණ වගකීම් පනත සම්පූර්ණයෙන් උල්ලංඝනය වෙලා. එතකොට මුදල් අමාත්‍යතුමා ඉල්ලා අස්වෙන්න ඕනේ කවද්ද? මේ විගණකාධිපතිතුමාගේ වාර්තාව ඉදිරිපත් වෙච්ච දවසේ. මොකද රටේ නීතියක් තියෙනවා මූල්‍ය කළමනාකරණ වගකීම් පනතේ රටේ ජාතිය ණයබර තියෙන්න ඕනේ 80%යි කියලා. 80 තියෙනකොට 83.3ක් තියෙනවා නම් එතකොට මේ වාර්තාව මම සභාගත කරනවා. මේ වාර්තාව තමුන්නාන්සේලා සියලු දෙනාටම ඇවිල්ලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවට විශාල අභියෝගයක් මේක. මොකද පාර්ලිමේන්තු පනත් වලින් සම්මත කරලා තියෙන නීතියට පටහැනිව වෙනත් ක්‍රියා වෙලා තියෙනවා නම් ඒ රටේ ආර්ථිකය කළමනාකරණය කරන්නේ කොහොමද? අනිත් ගරු කතානායකතුමනි, විශාලම ප්‍රශ්නේ තමයි මුදල අවප්‍රමාණය වීම නිසා පමණක් 2015 වර්ෂයේදී ජාතිය ණය බර වැඩි වෙලා තියෙනවා රුපියල් බිලියන 285කින්. 2016දී රුපියල බාල්දු වීම නිසා ජාතිය ණය බර වැඩි වෙලා තියෙනවා බිලියන 186කින්. මේ දෙකෙන් විතරක් රුපියල බාල්දු වීම නිසා ජාතිය ණය බර වැඩි වෙලා තියෙනවා බිලියන 471කින්. මේ මත්තල ගුවන්තොටුපළ, හම්බන්තොට වරාය, අකුරේගොඩ හමුදා සංකීර්ණය, නෙළුම් කුළුණ, හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලාව, මේ තාක්ෂණික උද්‍යානය, සූර්යවැව, මේ සියල්ල අටකටම ගිහිල්ලා තියෙන්නේ බිලියන 300යි. සියලු දේ හදන්න වරාය, ගුවන්තොටුපළ ඔක්කොමටම බිලියන 300යි. අවුරුදු දෙකේ මේ රුපියල බාල්දු වීම නිසා ණය වැඩි වීම ඉතරක් තියෙනවා බිලියන 471ක්. මෙතන හම්බන්තොට වරායේ තියෙනවා, මත්තල ගුවන්තොටුපළ තියෙනවා විකුණගෙන කන්නhari. නිකම්ම රුපියල බාල්දු වීම නිසා ජාතිය ණය බර වැඩි වෙලා තියෙනවා බිලියන 401ක්. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ 202 වෙනි පිට 234 වෙනි පිටු බලලා මේකට උත්තරයක් කියන්න. කොහොමද එහෙම වුනේ නැද්ද? මේ බොරු නේද කරන්නේ? ඊළඟට බලන්න මේ කනිජ තෙල් ගෙන්වීමේ පමණක් ගරු කතානායකතුමනි ඉතුරු වුණ මුදල තියෙනවා අපේ කාලෙදී තෙල් ගෙන්වන්න ගියා ලෝක කනිජ තෙල් අර්බුදයේ යටතේ මිලියන 4597ක් මුළු ආයාත වියදමෙන් 124ක් ගියා තෙල් ගෙන් ලෝක තෙල් මිල අඩු වුණා ගෑස් මිල අඩු වුණා ඊළඟට යකඩ මිල අඩු වුණා වාහන මිල අඩු වුණා ප්ලැටිනම් මිල අඩු වුණා කිරිපිටි මිල අඩු වුණා සියලු මිල කඩාන වැඩනෝ ලෝකේ එයි ප්‍රතිබලයක් ලෙස 2015 තෙල් ගෙන්වන්න ගියේ රුපියල් බිලියන 2700යි එතකොට ඉතුරු වුණා තෙල් ගෙන්වන්න ගිය සල්ලි ඇමරිකානු ඩොලර් මිලියන 1897ක් 2014 වර්ෂයේ අපිට ගියා 4597ක් 2016දී ගිය අවුරුද්දේදී තෙල් ගෙන්වන්න ගියේ 2481යි තෙල් ගෙන්වන්න ගිය සල්ලි 2016දී ඉතුරු වුණා 2116ක් එතකොට 2015 තෙල් ගෙන්වන්න රටින් පිටට ගිය ප්‍රමාණය 1897කුත් 2016දී 2116කුත් වෙච්චාම මිලියන ඩොලර් 4013ක් ඉතුරු වුණා. ගරු කතානායකතුමනි තෙල් ගෙන්වන්න ගිය මුදල් බිලියන 4ක් රටේ ඉතුරු වෙලා තියෙනකොට හම්බන්තොට වරාය වගේ 3ක් අලුතෙන් හදන්න පුළුවන්. මේ මුළු ඩොලර් ප්‍රමාණයම පිච්චුවා මේ ආණ්ඩුව. ඩොලර් බිලියන 4ක් කියන්නේ මේ ඉතුරු තෙල් ගෙන්වන්න තිබුණ ඉතුරු වෙච්ච සල්ලි. මේක මහා ජාතික මේ ප්‍රශ්නයක් හම්බන්තොට විකුණලා 1.1ක් ගන්න යනකොට තෙල් ගෙන්වන්න ගිය සල්ලි ඉතුරු වුණා බිලියන 4ක් හරියටම ඉලක්කම් අනුව 2015 ඒ නිසා මේ රට විනාශ කළා ඩොලර් පිච්චුවා මේ රටේ සියලුම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නීති උල්ලංඝනය කරලා අධිපතිවාදී බලයක් ගෙන යාම නිසා ආර්ථිකයේ සියලු අංශ කඩා වැටලා තියෙනවා අපි කියනවා මේ සියල්ල විභාග කරලා බලන්න පූර්ණ බලය තියෙන තේරීම් කාරක සභාවක්
ගන්න. ඒකේ ගරු මන්ත්‍රීතුමා ඊළඟට ගරු ශයන් සේමසිංහ මැතිතුමා. ආයිත් ප්‍රථම මට අවසරද අද යෝජනාක් ඇවිල්ලා තියෙන දිවාභෝජනය නොගෙන සභාවේ වැඩ කටයුතු කරන්න යන්න සභාවේ අවසරයේ බලාපොරොත්තු වෙන. හොඳයි ගරු ශයන් සේමසිංහ මැතිතුමා.
ගරු කතානායකතුමනි විශේෂයෙන් මම සතුටු වෙනවා අද කල්තැබීමේ විවාදයට සම්බන්ධ වීමට ලැබීම ගැන. ඒකම ගරු කතානායකතුමනි මම කැමතියි මගේ අදහස් ප්‍රකාශ කිරීම පටන් ගන්න මහා බැංකු වාර්තාවේ 7 වෙනි සංඛ්‍යාලය කියන සටහනත් එක්ක. මේ ඉතා පැහැදිලිව මේ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය පෙන්නුම් කරනවා. මොකද වර්තමාන රජය හැම මොහොතකම කියන අදහසක් තමයි මේ රට ණයබරින් පිරිලා හින්දා ඔවුන්ට කිසිම මොහොතක මේ රට ඉදිරියට ගෙනියන්න බෑ. ඒ හින්දා එකම විකල්පය මේ රටේ සම්පත් විකුණලා ඒ සඳහා ලැබෙන ආදායමින් මේ රට ඉදිරියට ගමන් කිරීම කියලා. හැබැයි මේ 7 වෙනි සටහන ගත්තොත් එහෙම ගරු කතානායකතුමනි මේ සටහන ඉතා පැහැදිලිව කියනවා අපේ රටේ ණය බර තිබුණේ ණය උගුලක අපි හිටවලා හිටියා නම් ඒ මොන කාලය තුලද ණය උගුලක හිර වෙලා තිබ්බේ. ඊළඟට මේ ආණ්ඩුව කියන ආකාරයට ණය උගුලෙන් එළියට මේ රට ගත්තේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවද එහෙම නැත්නම් හිර කරේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවද කියන කාරණාව ඉතා පැහැදිලිව කියනවා. මම
කතානායකතුමා මුලාසන පැමිණ ඇත.
ගරු සේවන් මෙතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම මේ යෝජනාව ස්ථීර කරමින් පවසාගෙන ආවේ මේ රටේ ණය බර සම්බන්ධයෙන් තියෙන ගැටලුව. මේ ණය බර ඉතා පැහැදිලිව මහා බැංකු වාර්තාව ගරු අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව නිවැරදි ආකාරයට විශ්ලේෂණය කළ තිබ්බනම් මේ ණය බර ඇති වුණේ ණය උගුලේ හිර වුණේ මේ රට මොන කාලෙද කියන කාරණාව ඉතා පැහැදිලියි. මේක 2000 දශකයේ මුල අවදියේ ඇතිවෙච්ච ප්‍රශ්නයක්. මේ විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලය තුලදී 2001, 2002, 2003, 2004 කියන වර්ෂයන් තුනක කාලය තුල රටේ දලජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව මෙරටේ ණය බර තිබ්බා 100%කට වඩා වැඩිපුර. එහෙම තිබිච්ච ණය බරක් තමයි 2014 අවුරුද්ද වෙද්දී අපේ ආණ්ඩුව විසින් මේ යහපාලන ආණ්ඩුවට බාර දුන්නේ. එහෙම වෙද්දී දලදේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව අපේ රටේ ණය බරතාවය තිබ්බේ 76%යි. මේ තිබිච්ච සංඛ්‍යාව අරගෙන ගිහිල්ලා තියෙනවා අද 183ට. එතකොට මෙහෙම තත්ත්වයක් තියෙද්දි අලුතෙන් රුපියල් බිලියන 2000ක් මේ ආණ්ඩුව අලුතෙන් ණය අරගෙන තියෙද්දි මම අහන්න කැමති රජයෙන් කොහොමද තමුන්නාන්සේලා කියන්නේ මේ ආණ්ඩුව රට ණයවර ගුලක හිර වෙලා හිර කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කියලා. දැන් බලන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2006 සිට 2009 කාලය දක්වා අපේ රටේ ණය බර වැඩි වෙනවා දල වශයෙන් රුපියල් බිලියන 485ක් අවුරුද්දකට. ඒ අවුරුදු 4ක කාල සීමාව තුළ ඊළඟට 2010 2014 කාලය ගත්තොත් එහෙම වර්ෂයකට ගත්ත සාමාන්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 646යි. හැබැයි 2015 2017 මේ මහ බැංකු වාර්තාව 2016ට කියන ආකාරයට වර්තමාන ආණ්ඩුව අරගෙන තියෙනවා අවුරුද්දකට රුපියල් බිලියන 1000 ගානේ. හරියටම රුපියල් බිලියන 1997ක් මේ අවුරුදු දෙකක කාලය තුළ මේ ආණ්ඩුව අරගෙන තියෙනවා. එතකොට මේ ආණ්ඩුව ණය ටික අරගෙන අනික් පැත්තෙන් මේ රටේ බදු බර වැඩි කරලා අපේ රටේ ජනතාවගේ බෙල්ල මිරිකලා බදු ටික අරගෙන වැඩි වෙච්ච ආදායමට මොකද්ද උනේ කියන කාරණාව අපිට තියෙන ප්‍රශ්නයක්. දැන් බලන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගිය වර්ෂයේ මුදල් අමාත්‍යාංශයේ නිවේදනයක් කරා. මුදල් අමාත්‍යාංශයේ නිවේදනය කරලා කිව්වා 2015 දී ගෙවලා තියෙන රුපියල් බිලියන 276ක් ණයහා වාරික වශයෙන්, ඊළඟට 2016 දී ගෙවලා තියෙන රුපියල් බිලියන 269ක්, 2017 355ක් ගෙවන්න තියෙනවා, 2018 රුපියල් බිලියන 377ක් ගෙවන්න තියෙනවා, 2019 රුපියල් බිලියන 586ක් ගෙවන්න තියෙනවා, 2020 වෙද්දී රුපියල් බිලියන 509ක් ගෙවන්න තියෙනවා කියලා. මේ 2020 වර්ෂයේ වෙද්දී සම්පූර්ණ වශයෙන් ගෙවීමට තියෙන මුදල රුපියල් බිලියන 2372යි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2020 වෙද්දී රුපියල් බිලියන 2372ක් ගෙවන්න තිබ්බ ආණ්ඩුවක් මේ අවුරුදු දෙකක කාලය තුළ රුපියල් බිලියන 2000ක් අලුතෙන් ණයට අරගෙන තියෙනවා. ණයට අරගෙන තියෙනවා මේ ආණ්ඩුවේ තියෙන නාස්තිකාර වියදම් ටික ආවරණය කරගන්න. ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමයි අපි හිටපු ආණ්ඩුවේ 2014 වර්ෂයේ බදු අරගෙන තියෙන්නේ රුපියල් බිලියන 1050යි මේ රටේ සම්පූර්ණ බදු ආදායම. හැබැයි 2016 වෙද්දී ඒ බදු බර වැඩි වෙනවා රුපියල් බිලියන 1432කට. මේ අලුතෙන් ගත්ත ණය ප්‍රමාණයත් මේ ආකාරයට වැඩි වෙච්ච බදු ප්‍රමාණයක් ගත්තත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ ප්‍රමාණයයි අර මුදල් අමාත්‍යාංශයේ විසින් බාර දීපු ප්‍රමාණයයි අතර වෙනස බැලුවොත් එහෙම රුපියල් බිලියන 313ක ඉතුරුවක් තියෙනවා. රුපියල් බිලියන 313ක ඉතුරුවක් තියෙනවා. ඒ හින්දා මේ රට නොමග යවීමක් මේ ආණ්ඩුව කරන්නේ. මේ ආණ්ඩුවේ මහ බැංකු වාර්තාව මුදල් අමාත්‍යාංශයේ වාර්තාවත් මේ කාරණාව සානාත කරනවා විතරක් නෙමෙයි අපිට රටේ මුදල් අමාත්‍යාංශයේ ලබා දෙන වාර්තා සම්බන්ධයෙන් විශාල ගැටලුවක් තියෙනවා. රජයේ විගණකාධිපතිතුමා කියනවා රුපියල් බිලියන 9400ක් හැටියට මේ මුදල් අමාත්‍යාංශයේ සටහන් වෙන ණය ප්‍රමාණය මීට වඩා වැඩි විය යුතුයි කියලා. එතකොට එහෙම අවස්ථාවක් නම් තියෙන්නේ අපේ රටේ විගණකාධිපතිතුමා පැහැදීමකටපත් වෙන්නේ නැත්නම් මේ රටේ ණය බර සම්බන්ධයෙන් අපිට මේ ආණ්ඩුව පිළිබඳ විශ්වාසයක් තබන්න පුළුවන්ද? ඒ හින්දා අපේ රට දරුණු අර්බුදයකට අරගෙන ගියේ වර්තමාන ආණ්ඩුව. ඒකම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ ආණ්ඩුවේ නාස්තිකාර වියදම් දිනෙන් දින වැඩි වෙලා තියෙනවා. මේ නාස්තිකාර වියදම් වැඩි වෙලා තියෙන හින්දා අපේ රටේ විදේශ සංදිත ප්‍රමාණයත් ඒ ආකාරයෙන්ම කඩා වැටිලා තියෙනවා. දැන් බලන්න 2014 අවුරුද්ද වෙද්දී අපේ රටේ විදේශ සංදිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 8.3ක් තිබ්බා. 8.3ක් තිබ්බා. ඒක අපේ රටේ සාමාන්‍ය ආනායනයේ වියදම මාස 5.1ක් ආවරණය කරගන්න ඇති. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි කනගාටුදායක තත්ත්වය අද වෙනකොට අපේ රටේ විදේශ සංදිත ඇමරිකානු ඩොලර් බිලියන 5.1ක් දක්වා වර්තමාන රජය විසින් කඩාබිඳ දාලා තියෙනවා. ඒ කඩාබිඳ දැමීම තුළ මාස 3.7කට විතරයි
ආනයන
ආදායමකට අද
නිරෝෂණ පැවැත්වුවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මා ළඟ මේ දත්ත තියෙනවා. මේ වෙලාවේ ඇත්තටම එතුමා කිව්ව දේ සත්‍යක් නෙමෙයි. මීට වඩා මීට වඩා තියෙනවා. ඒක ඔබතුමාට
ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ ඔබතුමාලගේ වාර්තා විගණකාධිපතිතුමා කරන ප්‍රකාශය සනාථ කිරීමත් ඔබතුමා කරන්න ඔබතුමා කාලෙදී කරුමතුමා ඔබතුමා ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන්න හැබැයි මේ මහ බැංකු වාර්තාව මේ ඔබතුමාට සතුව මම දන්නේ ඔබතුමා සතුව වෙනවාක් තියෙනවද කියලා මම සතුව තියන්නේ 2016 වාර්ෂික වාර්තාව ශ්‍රී ලංකා මහ බැංකුවේ
මේ you have 1 minute more
මේ මහ බැංකු වාර්තාව අනුව තමයි අපි මේ කියන්නේ ඒ හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනේ මේ විදිහට රටේ කඩා වැටීම ඇති වෙන්නේ මේ විදිහට රටේ කඩා වැටීම ඇති වෙන්න හේතු කීපයක් තිබ්බා මේ ජාත්‍යන්තරව අපේ ලෝකයේ රටවල් පිළිබඳ අදහස් ප්‍රකාශ කරන ආයතන සියල්ල අපේ රටේ ඍණ ආර්ථිකයක් සම්බන්ධයෙන් කතා කරනවා අපේ රටේ ආර්ථිකය කඩා වැටීමක් සම්බන්ධයෙන් කතා කරනවා ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ කියනවා ලංකාවේ තිබුණාට වඩා දූෂණය වැඩි වෙලා ඒ කියන්නේ 2014 85 වෙනිදා නේද ලංකාව 2016 අවුරුද්ද වෙද්දී යහපාලනේ නාමයෙන් 95 වෙනි තැනට කඩා වැටෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අවසාන කරන්න මට ඉඩ දෙන්න. ඊළඟට Bloomberg rank Sri Lanka among highest risk countries for investors. Bloomberg ආයතනය කියනවා ආයෝජකයන්ට වැඩිම අවදානමක් තියෙන රට ශ්‍රී ලංකාව කියලා. ඒ අතරතුර 12 වෙනි තැනට ශ්‍රී ලංකාව පත් වෙනවා කියලා. මේ වගේ දරුණු කඩාවැටීමකට අපේ රට කඩාවැටලා තියෙනවා එවැනි අවස්ථාවක තමයි අද වර්තමාන යහපාලන ආණ්ඩුව ඇවිල්ලා කියන්නේ අපේ රට ණය බැරින් පිරිලා මේ රටේ ණය උගුලක් නැහැ මේ රටේ ණය උගුල ඇති කරේ මේ ආණ්ඩුව ණයගුව ඇති කරේ මේ ආණ්ඩුවේ තියෙන නාස්තිකාර වේදන්ින්ද මොවුන්ගේ හවුල් ආණ්ඩුවේ තියෙන අසාර්ථකභාවය තුළ සියලු දෙනා සන්තෝෂ කරන්න නාස්තිකාර වේදන් කරපු හින්දා ඒ හින්දා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අවසාන වශයෙන් අපි කියන්නේ මේ තමුන්නාන්සේලා කරලා තියෙන්නේ මේ රටේ ජනතාවට මහා උහුලන්න බැරි පීඩනයක් රඳලා තිනවා අද ජනතාවට තුන් වේල කන්න බැරි තත්ත්වයක් තියෙනවා මේ තත්ත්වය මේ රටේ අයහපතට හේතු වෙනවා වගේම මේ ආණ්ඩුවේ කඩාවැටීමටත් හේතු වෙනවා බොන්සුති
ගරු නිරෝෂන් පෙරමැතිතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා විසින් 2016 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව හා මුදල් අමාත්‍යාංශයේ වාර්තාව පදනම් කරගෙන 2014ට සාපේක්ෂව 2015 2016 තුල භයානක රාජ්‍ය මූල්‍ය අර්බුදයක් ගැන අද කල්තබීමේ විවාදයක් අද පටන් අරන් තියෙනවා. දැන් මේක අපි හොඳින් බැලුවොත් එතුමා මේ භයානක කියන වචනේ පාවිච්චි කරලා අද මේ විශාල කඩාවැටීමක් ගැන එතුමා කරුණු දැක්වුවා. නමුත් මේ භයානක අර්බුදයක් කියන වචනේ අපි හුඟක් බලන්න ඕනේ. එතුමාගෙන් අපි අහන්න කැමති දැන් ආර්ථිකයක් සාමාන්‍යයෙන් භයානක ලෙස කඩන් වැටෙනකොට ආර්ථික වර්ධන වේගය කොච්චරකින් කඩන් වැටෙන්න ඕනේද? ඔය වචනේ භාවිතා කරන්න. ආර්ථික වර්ධන වේගය ඍණ වෙන්න ඕනේද? එතකොටද ඔය භයානක කියන්නේ. නැත්තම් දශම දෙකක් විතර අඩු වෙනකොට නැත්තම් දශම හතරක් විතර අඩු වෙනකොට ඔබතුමාලා නැවතත් බලයට එමේ සිහින මමම ඉන්නකොට ඕක නිකන් භයානක දෙයක් හැටියට පෙන්눔 කරන්න ඔබතුමාලා තත් කරනවාද කියලා අපි මේ අවස්ථාවේදී අහන්න ඕනේ. ඒ වගේම අපි මේ අවස්ථාවේදී අහන්න ඕනේ ලංකාවේ ওই භයානක කඩාවැටීම හින්දා සියලුම සංවර්ධන වැඩ කටයුතු රජයට සල්ලි නැතුව අද මේ රටේ නැවතිලාද? අද අපිට භාණ්ඩ ආනයනය කරගන්න බැලුව අපිට කෑම පෝලිං රැකී ආරක්ෂා නැතුව රැකී ආරක්ෂා පෝලිං වෙලා අර එදා 70 දශකයේ වගේ අද ආර්ථිකය කඩන් වැටිලා අද ජනතාව විශාල පීඩනයකට පත් වෙලා තියෙනවායි කියලා ඔබතුමාලා මේ ඔය එළියට ගිහිල්ලා බැලුවොත් ඒවා පේනවද කියලා අපිට අහන්නද සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා විටින් විට අද රටේ යම්කිසි අර්බුදයක් තියෙනවායි කියලා පෙන්눔 කරන්න එතුමා හැම වෙලාවම කටයුතු කරලා තියෙනවා. නමුත් මට අහන්න සිද්ධ වෙනවා මේ 2015 ඉස්සෙල්ලා කොහොමද ඔබතුමාලා මේ ආර්ථිකය ක්‍රියාත්මක කරේ කියලා. එතුමාම කිව්වා හම්බන්තොට වරාය ගැන, මත්තල ගුවන්තොටුපළ ගැන, විශේෂයෙන්ම සුදු අලි මේ රටේ බිහි කරලා ඒ සුදු අලි මේ රටේ පරම්පරා ගණනාවකට බරක් වෙන හැටියට නිර්මාණය කරේ මොන කාලයේද කියලා අපිට මේ අවස්ථාවේදී අහන්න සිද්ධ වෙනවා. ඒ වගේම GSP Plus සහනාධාරය නැති කරගෙන අපේ අපනයන ආදායම 50%කින් විතර කඩාවැටලා අපිට ඩොලර් සහ අද විදේශ විනිමය එන්න තිබුණු ආදායම් මාර්ග කවුද නැති කරේ කියලා අපි මේ අවස්ථාවේදී අහන්න සිද්ධ වෙනවා. ඒ වගේම ජනතාව ගැන කතා කරනවා, ඉන්ධන මිල ගැන කතා කරනවා. අපිට හොඳට මතකයි එතුමන්ලා හලාවත දීවරයන්ට වෙඩි තියලා කොහොමද එතුමන්ලාගේ ඉන්ධන ප්‍රතිපත්තිය කොහොමද තෙල් වැඩි කරලා ඒ තෙල් අඩු කරන්නේ නැතුව කොහොමද කටයුතු කරේ කියලා අපිට ඒවත් හොඳට මතකයි. මම හිතන්නේ ජනතාවටත් හොඳට මතකයි කියලා අපිට මේ අවස්ථාවේදී කියන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අපි මේ අවස්ථාවේදී පැහැදිලිවම කියනවා ලංකාවේ අපනයන ආදායම වැඩි වෙලා තියෙනවා 2017ට වඩා. ඒක තමයි අද වෙනකොට සත්‍ය තත්ත්වය. අද වෙනකොට විශේෂයෙන්ම අපිට ගෝලීය ආර්ථික අර්බුද ඒ වගේම අයහපත් කාලගුණය හින්දා අපිට යම් යම් අභියෝග එල්ල වුණත් අපි රජයක් වශයෙන් අපි පැහැදිලි ප්‍රතිපත්තියක් අරගෙන තියෙනවා. අපි ගෝලීය ආර්ථිකයට සම්බන්ධ වෙලා ඒ තුලින් මේ රට සම්පත් ගෙනෙල්ලා අපනයනයේ පදනම් වූ ආර්ථිකයක් ශක්තිමත් කරලා ඉස්සරහට ගෙනියන. ඒක අපි ප්‍රතිපත්තියම වශයෙන් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. ඒක හින්දා අද වෙනකොට අපිට මූණ දෙන්න වුණු විශාල අර්බුදයක් අද අපිට ස්ථාවර කරගෙන ඒකට මූණ දෙන්නට ශක්තිය අපට අද ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා පහුගිය රජය අපිට ඉතුරු කරලා ගියා ණය කන්දකුයි කුණු කන්දකුයි. ඒ දෙකම අපිට අද මූණ දීලා විසඳගෙන තමයි අපිට අපේ සංවර්ධනය ගැන කතා කරන්න තියෙන්නේ. විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ අපි රජයපත් වෙලා මාස කීපයකින් අපිට ජනතාවට දැනෙන පරිදි තෙල් මිල අඩු කරන්න පුළුවන් වුණා. සමෘද්ධිය අපි වැඩි කරා. එදා සංවර්ධනය නවත්වයි කිව්වා. අද වෙනකොට සංවර්ධනය විශාල වශයෙන් අපි වේගවත් කරලා අපි සියලුම ගම් සම්බන්ධ කරගෙන විශාල සංවර්ධන ක්‍රියාදාමයක් අද වෙනකොට ගෙනෙනවා. එදා විශේෂයෙන්ම අපිව ණය උගලක හිර කරලා තිබුණා. ඒ ණය උගලක හිර කරලා අපිව ණය බරතාවෙන් පරම්පරා ගණනාවක් විනාශ වෙන්න යද්දී අපි විශේෂයෙන්ම අපේ ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන ඒ ණය අරගෙන සුදු අලි බවට පත් කරපු ඒ ව්‍යාපෘති අපි නැවතත් පණගන්නලා ඒක ආර්ථිකයට සහ අපේ ජනතාවට ආදායම් වෙන පරිදි අපි සංවර්ධනය කරන්න කටයුතු කරලා තියෙනවා. අපි දන්නවා හම්බන්තොට වරාය කියන්නේ එදා විශාල ණයක් අරගෙන හදපු වරායක්. අවුරුදු ගණනාවක් තිබුණා එතුමන්ලාට ඒ වරාය ක්‍රියාත්මක කරන්න. අවුරුදු ගණනාවක් තිබුණා ඒ ප්‍රදේශවල කර්මාන්ත ශාලා ගේන්න. අපි අද අහනවා කර්මාන්ත ශාලා ඔබතුමාලා කීයක් ගෙනාවද මේ හම්බන්තොටට? හම්බන්තොටට ඒ අවස්ථාවේදී නැව් කීයක් ආවද කියලා අපි හැම වෙලාවෙම අහන ප්‍රශ්නය අද අපිට අහන්න සිද්ධ වෙනවා. එතුමන්ලාට එච්චර හොඳ ආර්ථිකයක් තිබුණා නම් එච්චර වැඩකාරයෝ නම් ඉතින් ඒ කාලේ ඒවා කරන්න තිබුණා. මං හිතන්නේ 2015 වෙනකොට ජනතාව දැක්කා එතුමන්ලාගේ බොරුව. ඒ හින්දා තමයි එතුමාව අයින් කරලා ගෙදර යවලා අවුරුදු දෙකකටත් කලින් ජනතාව අලුත් ජාතික රජයකට මේ රට බාර දීලා තියෙනවා. විශේෂයෙන්ම අපි මේ අවස්ථාවේදී කියන්න ඕනේ අද අපනයන ආදායම හැටියට අපි 2016 වෙනකොට ඇමරිකන් ඩොලර් මිලියන් 17,447ක් දක්වා අපි වැඩි කරගෙන තියෙනවා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අපේ මූල්‍ය ප්‍රතිපත්ති අනුව අපේ රුපියල අපි එදා මේ මෙතුමා කිව්වා සල්ලි පුච්චල තමයි අපි විශේෂයෙන්ම අපි රැකගත්තේ කියලා. නමුත් අපිට අහන්න සිද්ධ වෙනවා අපේ අපනයනය කඩාවැටුනේ කායේ කාලේද කියලා. අපේ අපනයනය කඩාවැටුනේ කායේ කාලේද කියලා එතුමාට උත්තරයක් දෙන්න බැරුව ගියා. අපි මේ කඩාවැටුණු අපනයන ආදායම තමයි අපි නැවතත් අපි හදාගෙන යන්නේ. ඒක හදාගත්තොත් විතරයි අපිට විදේශ විනිමය මේ රට ගේන්න පුළුවන්. ඒ විදේශ විනිමයෙන් තුලින් තමයි අපිට මේ රුපියලේ ස්ථාවරභාවය අපිට ආරක්ෂා කරගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන්. නැත්තම් එතුමාලා කියන පරිදි ණය අරගෙන විදේශ සංචිත හදාගෙන බොරු විද්‍යාවක් කරලා රටට බොරු කියලා ඉස්සරහට යන ආර්ථිකයක් අපිට හදන්න කිසිම වුණාවක් නැහැ. අපිට රැකී ආරක්ෂා බිහි කරන අපේ තාරුණ්‍ය වෙනුවෙන් අපිට අනාගතය ගැන බලාපොරොත්තුවක් තියෙන්න පුළුවන් ආර්ථිකයක් තමයි අද අපි හදාගෙන යන්නේ. අපි අනිත් රටවල් කොහොමද දියුණුුනේ කියලා අපි හොඳට හොයලා බලන්න ඕන. කොහොමද ඒගොල්ලන් ඉස්සරහට ගියේ? එදා අපිට නිදහස හම්බෙනකොට අපිට පස්සේ හිටපු රටවල් විශාල ප්‍රමාණයක් මේ වකවානුව තුල අපිව පාස් කරලා ගිහිල්ලා ඒගොල්ලන්ගේ ජනතාවට අපිටත් වඩා හොඳ ජීවන තත්ත්වයක් ඒගොල්ලන්ට ඒ අරන් දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේවා ගැන අපි හොඳට හිතලා අපි තීරණයක් ගත්තා. අපි ගෝලීය ආර්ථික ක්‍රියාදාමයට අපේ ආර්ථිකය බද්ධ කරනවා. අපි කාර්යක්ෂම වෙනවා. අපි ඵලදායීතාවය වැඩි කරනවා. අපි අනිත් රටවල් එක්ක තරඟ කරලා අපිට ඉස්සරහට යන්න පුළුවන් ජනතාවක් තියෙනවා. අපිට ඉස්සරහට යන්න පුළුවන් රටේ පිහිටීමක් තියෙනවා. ඒ හින්දා තමයි අපි මේ වගේ තීරණයක් ගත්තේ. ඒකට සියලු දෙනාගේම සහයෝගය තුලින් අපිට ඉස්සරහට යන්න පුළුවන් ඒ වාතාවරණය තියෙනවා. විශේෂයෙන්ම මේ මතක් කරන්න ඕනේ, ඔය කියන සංඛ්‍යා දත්ත සියලු දේම අපි හොයලා බැලුවා. එතුමා කියන තරම් ඔය භයානක කඩාවැටීම කොහෙද තියෙන්නේ කියලා එතුමාට අපිට පෙන්වන්න කියන්න කිසිම ඒ 40 ගාණක් තියෙනවායි කිව්වා කඩාවැටලා. එතුමා ඒවා එකක්වත් කිව්වේ නැහැ. මන් දන්නේ කොහෙන්ද ඔය දේවල් හොයාගන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා එතුමාම කිව්වා රුපියල් 2500ට නොමැරි ජීවත් වෙන්න පුළුවන් කියලා. මං හිතන්නේ ඊට වඩා විශේෂයෙන්ම අපි රාජ්‍ය සේවකයෝ ගැන ගත්තාම අපි රාජ්‍ය සේවකයාගේ පඩි මං හිතන්නේ රුපියල් 10000කින් එදා වැඩි කරලා දුන්නා. කවදද ඉතිහාසයේ ඒක උනේ? කවුද මේවා ගැන කතා කරන්නේ? ඒවා ඔක්කොම අමතක කරලා සමෘද්ධිය වැඩි කරපු ඒවා, විශේෂයෙන්ම තෙල් මිල අඩු කරපු ඒවා, සංවර්ධනය ශක්තිමත් ලෙස අපි ගමට ගෙනිච්ච ඒවා කියන්නේ නැතුව අපි ආර්ථිකය කඩාවැටෙනවායි කියලා හැම වෙලාවෙම බෝඩ් උස්සගෙන මේ පාර්ලිමේන්තුව නොමග යවලා ජනතාවත් නොමග යවලා ඉස්සරහට යන ඒ ප්‍රයත්නය අපි පරාජය කරනවායි කියලා විශේෂයෙන් මේ අවස්ථාවේදී මට මතක් කරන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා අපි ඉස්සරහට
කාලේ නම් ඉතින් අවසන්
වෙගෙනවා. මම අවසන් කරන්න. අපි ඉදිරියට විශේෂයෙන්ම අපේ තරුණ තරුණයන් මේ රටේ ඵලදායි පුරවැසියන් ලෙස අපි සංවර්ධනයට සම්බන්ධ කරගෙන විශේෂයෙන්ම වැඩි ආදායමක් ලබන තමන්ට සමාජයේ කැපිපෙන්න ජීවත් වෙන්න පුළුවන් සමාජයක්, ඒ වගේම ආර්ථික රටාවක් මේ රට තුල පිහිටලා ඒ තුලින් සාධාරණ සමාජයක් අපි ඉස්සරහට ගෙනියනවායි කියමින්, ශක්තිමත් ආර්ථිකයක් ඉස්සරහට ගෙනියනවායි කියමින් මම කතාව අවසන් කරනවා.
ගරු බස්නායක මහත්මයා, තාරක සෝරි සමාවෙන්න, තාරක බාලසූරි මහත්මයා.
ගරු මුලස් දරුඩු මන්ත්‍රීතුමනි, නියෝජ කතානායකතුමනි, මම ප්‍රථමයෙන්ම තමුන්වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මෙම කල්තැබීමේ විවාදයේදී මට වචන කීපයක් මේ විවාදය පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්න වෙලාවක් වෙන් කරපු එකට. දැන් මේ අපි අද කතා කරන්නේ 2016 මහ බැංකු වාර්තාව පිළිබඳව. දැන් මේ වාර්තාවට මම දකින්නේ ඇත්තටම මෑතකදී මේ මතවාද දෙකක් තිබෙනවා. එක මතවාදයක් තමයි අපි මේ මහ බැංකු වාර්තාවේ තියෙන සංඛ්‍යාලයකන අපි බැලුවොත් එහෙම මේ කොයි වගේ වර්ධනයක් 2015 වෙලා තිබෙනවාද කියලා. දැන් මට කතා කරපු ඉස්සෙල්ලා අපේ ඇමතිතුමා කිව්වා මෙහෙම මේ කඩාවැටීමක් නැහැ කියලා. නමුත් මං හිතන්නේ මෙතනදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ෆැකල්ටි ඔෆ් මැනේජ්මන්ට් ආචාර්ය මහාචාර්ය මිල්ටන් රාජරත්නම් මේ ආර්ථික දර්ශක 30ක් අරගෙන ඊපස්සේ ඒක සංසන්දනය කරනවා. ඒ දර්ශකම 2014 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අන්තිමටම පාලනය කරපු අවුරුද්දක් පිළිබඳ එක්ක. එතකොට අපිට පේනවා මේ දර්ශන 30න් දර්ශන 28ක්ම අඩු වෙලා තිබෙනවා කියලා. දැන් එතුමා කිව්වා මේ ඉස්සෙල්ලා කතා කරපු මන්ත්‍රීතුමා කිව්වා මේ දර්ශන කිසිදයක් මෙතනදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ නැහැ කියලා. ඒ නිසා මේ ආර්ථික දර්ශන 30ම මම මේ අවස්ථාවේදී ටේබල් කරන්න කැමතියි. මේකෙදි විශේෂයෙන්ම GDP කැපිටල් නැත්නම් ඒක පුද්ගලික ආදායම 2015ට වඩා අඩු වෙලා තිබෙනවා. ඒ වගේම ඩොමෙස්ටික් සේවින්ස්, ඉකොනොමික් ග්‍රෝත් රේට්, ඩොමෙස්ටික් ඉන්වෙස්ට්මන්ට්, ඩෙට්, ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස්, ෆොරින් ඩයරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් මේ ඔක්කොම සාධක අඩු වෙලා තිබෙනවා. හැබැයි ගරු නියෝජ කතානායකතුමනි, මං හිතන්නේ මීටත් වඩා ලොකු චෝදනාවක් තිබෙනවා. ඒ චෝදනාව තමයි මේ 2016 මහා බැංකු වාර්තාවේ ඉදිරිපත් කරලා තිබෙන සංඛ්‍යාලේඛන මේව වැරදි කියන එක. නැත්තම් හිතාමතාම මේ සංඛ්‍යාලේඛන වෙනස් කරලා තිබෙනවා කියලා. දැන් මම හිතන්නේ මට ඉස්සෙල්ලා අපේ ශාන් මන්ත්‍රීතුමා කතා කරනකොට කිව්වා විශේෂයෙන්ම විගණාධිපතිතුමාගේ කාර්යාලයෙන් ඉදිරිපත් කරලා තිබෙනවා මේ අපේ ණයබරතාවය රටේ ණයබරතාවය කොච්චරද කියපුවාම දැන් මේ වාර්තාවේ ඉදිරිපත් කරලා තිබෙන්නේ 179.3යි. නමුත් විගණාධිපතිතුමා විශේෂයෙන්ම මේ විශේෂයෙන්ම සමහර account වල තිබිච්ච මුදල් මේ ණය ප්‍රමාණය එකව කරපු නැති නිසා මේක ඇත්තටම ණය ප්‍රමාණය 183.3ක් වෙන්න ඕනෑ කියලා කියනවා. බිලියන 487කින් මේ ණය ප්‍රමාණය අඩු කරලා තිබෙනවා. ඒ වගේම මේ විගණාධිපතිතුමා මේ වාර්තාව දිහා බලනකොට එතුමා කියනවා එතුමාට මේ වාර්තාව සර්ටිෆයි කරන්න බෑ කියලා. ඒ වගේම එතුමාට මේ අදහසක් නැත්නම් ඒ ඔපිනියන් එකක් ඉදිරිපත් කරන්න බෑ කියලා. දැන් මේ වගේ වාතාවරණයක් තියෙනකොට අපේ හිටපු මුදල් ඇමතිතුමත් ඒ වගේම අපේ අගමැතිතුමත් මොකද්ද කරේ? මම හිතා මට මතකයි පාර්ලිමේන්තුවේදී විගණාධිපතිතුමාටත් ඊන්පස්සේ මේ දෙන්නාම බනිනවා. ඉතින් මං හිතන්නේ අද එක්සත් ජාතික පක්ෂයේ ඉන්න කට්ටිය කියන්නේ මොකද්ද? මේ අපේ අර ඉකොනොමික් බේස් එක 2002 ඉඳන් 2010ට වෙනස් කරපු නිසා ඊන්පස්සේ මේ යම් කිසි විදිහකට වෙනස් වෙලා තිබෙනවා කියලා. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට මතකයි යවුරුද්දේදී 2015දී මුදල් ඇමතිතුමා ඊපස්සේ අර ඩිප්‍රිසියේෂන් වැලියු එක නැත්නම් ෂෙයර් වැලියු එක ඊපස්සේ පාසල් වලට ඒ අධ්‍යාපනයේ මුදල් ප්‍රමාණයට දාලා තිබෙනවා. ඒකෝර එදා අපි එදා එතුමාගෙන් අහනකොට එතුමා කියනවා නෑ මේක අලුත් account ක්‍රමයක් කියලා. හැබැයි 2016 දී ආයෙත් දිහා බලනකොට අපි දකිනවා මෙහෙම වෙනස් කිරීමක් කරලා නෑ කියලා. දැන් මේ 2015 annual report එක දිහා බැලුවොත් එහෙම අපි දකිනවා අපේ ලංකාවේ දළ ජාතික නිෂ්පාදනය බිලියන 11,883කට තිබෙනවා. ඒ 2014 ඒ 2015 වාර්තාව අනුව බිලියන 10,448යි. හැබැයි 2016 අවුරුද්දේදී අපිට 2015 අපේ GDP එක නැත්තම් ජල ජාතික නිෂ්පාදනය කොච්චරද කිව්වොත් එහෙම ඒ 10,952ක් ගිහිල්ලා තිබෙනවා බිලියන. ඒ 2014 10,331ක්. එතකොට මේ 2015 ඒ සංඛ්‍යාලේඛනත් ඒ වගේම 2014 සංඛ්‍යාලේඛනත් අඩු කරලා තිබෙනවා. ඇයි මේ මං හිතන්නේ 2012 ඉඳන් 2010ට ඒ බේසියර් එක වෙනස් කරාට මං හිතන්නේ හැම අවුරුද්දේම මේ සංඛ්‍යාලේඛන අඩු කරන එක කිසිම තේරුමක් නැහැ. දැන් අපි දන්නවා මේ 2015 අඩු කරපුවෙන් පස්සේ වර්ධන වේගය ඊට වඩා වැඩි වර්ධන වේගයක් වෙනවා. නමුත් ගිය අවුරුද්දේ මොකද 2015දී කිව්වේ ඒ 2015 වර්ධන වේගය 4.4ක් කිව්වා. ඒක ඒ ගානටම තියාගන්න ඕනේ හින්දා ඉතින් 2014 එකත් මෙතනදී වෙනස් කරා. ඉතින් විශේෂයෙන්ම මම හිතන්නේ මෙතනදී GDP ඩිෆ්ලේටර් කියන ඒක පාවිච්චි කරලා තමයි මෙතනදී මේ සංඛ්‍යාලේඛන වෙනස් කරලා තිබෙන්නේ. ඉතින් එක පැත්තකින් බැලුවොත් එහෙම මේ සංඛ්‍යාලේඛන මේ තියෙන විදිහටම අපි බැලුවත් අපි දකිනවා ඊටාම ආර්ථික පසුබෑමක් තිබෙනවා. හැබැයි මේ සංඛ්‍යාලේඛන වෙනස් කරලා තිබෙනවා නම් සමහර ආර්ථික විද්‍යාඥයෝ කියනවා මේ ගිය අවුරුද්දේ අපේ වර්ධන වේගය 2.2 මේ 4.4ක් නෙවෙයි කියලා. ඒ වගේම මං හිතන්නේ මෙතනදී මං හිතන්නේ අපිට යම් කිසි ප්‍රශ්නයක් තිබෙනවා මේ හිටපු මුදල් ඇමතිතුමා රවි කරුණානායක මහත්මයාගේ කෙරෙහි විශ්වාසයක්. දැන් මං හිතන්නේ මෙතනදී රවි කරුණානායක මහත්මයා මේ මුදල් ඇමති හැටියට පත් කරනකොටත් හුඟක් කට්ටි කිව්වා එතුමා පත් කරන්න එපා. එතුමා කෙරෙහි විශාල විශ්වාසයක් ජනතාවට නැහැ කියලා. ඒ වගේම මං හිතන්නේ මෑතකදී මම දැක්ක රූපවාහිනියකදී මේ රවි කරුණානායක මහත්මයා ඒ අර කොමිෂන් සභාවට කෝප් එකේ කොමිෂන් සභාවට ගිහිල්ලා එනකොට එතුමාගෙන් ප්‍රශ්න අහනකොට එතුමා කියනවා එතුමා දන්නේ නැහැ කියලා. එහෙම නැත්නම් එතුමා කියනවා ඒ අර conflict of interest එකක් නැත්නම් ඒ එතුමා දකින්නේ නැහැ කියන එක. ඉතින් මම හිතන්නේ මේක ඊටාම කනකාටුදායක දෙයක්. මේ ලංකා ඉතිහාසයේ ලොකුම බැංකු මහා බැංකු හොරකම් කරන පුද්ගලයා රවි කරුණානායක මහත්මයාගේ කුලිය ගෙවනකොට එතුමා මෙතනදී conflict of interest එකක් දකින්නේ නැහැ කියන එක. දැන් මං රවි කරුණානායක මහත්මයාට මතක් කරන්න කැමති එක්සත් ජාතික පක්ෂයේ UB වනිනායක කියලා මහත්මයෙක් හිටියා. එතුමා තමයි එතුමා මුදල් ඇමති. දැන් එතුමාගේ පුතාට මහ බැංකුවේ ජොබ් එකක් දුන්නා කියලා එතුමා කිව්වා එතුමා පුතාට අයින් වෙන්න කියලා. ඉතින් මෙන්න මෙහෙමයි තමයි ඉස්සර එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඒ ෆයිනන්ස් මිනිස්ටර් නැත්නම් මුදල් ඇමතිවරු එහෙම කටයුතු කරේ. හැබැයි දැන් මෑතකදී ඒ වගේම අපි ඔය සමාජ ජාල මේ නැත්නම් මේ Facebook එකෙන් අපි දැකලා තිබෙනවා රවි කරුණානායක මහත්මියගේ දුව පැහැදිලි ප්‍රකාශයක් කරලා තිබුණා. එතුමිය කියනවා does everyone really believe for the last couple of years everything in the government is one man. එතකොට මෙතනදී කවුද මොකද රවි කරුණානායක මහත්මියගේ දුව අදහස් කරන්නේ? එතුමිය අදහස් කරනවා මේ එක පුද්ගලයෙක් නෙවෙයි මෙතන තවත් පුද්ගලයෙක් සම්බන්ධයි කියලා. ඒ වගේම අපි මේ බැදුම් කර වංචාව දිහා බැලපුවාම අපිට ඒක ඒක මම හිතන්නේ මේකට සාධක තිබෙනවා. දැන් අපි බැලුවොත් එහෙම කවුද පළවෙනි වතාවට මේ මේ සෙන්ට්‍රල් බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කරලා ඊට පස්සේ තමන්ගේ අමාත්‍යාංශයට එක්කව කරාගන්නේ? ඒ වගේම අපි කල්පනා කරලා බැලුවොත් එහෙම මේ කවුද මෙතනදී ෆයිනන්ස් නැත්නම් මුදල් ඇමති කෙනෙක් හැටියට නැත්නම් මේ මේ ෆොරින් එක්ස්චේන්ජ් චාර්ජස් තිබිච්ච කෙනෙක්ට දෙන්නේ? ඒ වගේම අපි මෙතනදී ප්‍රශ්න කරන්න ඕනේ කවුද මේ කවුද මහ බැංකුවේ සභාපති හැටියට විදේශිකයෙක්ව පත් කරන්නේ? ඒ වගේම මේ වංචාව වුණාන් පස්සේ අපි දකිනවා මේකට සුදුහුණු ගහනද අගමැතිතුමා ඒ එක්සත් ජාතික පක්ෂයේ ඒ නීතිඥවරු තුන්දෙනෙක් පත් කරනවා. මේ නීතිඥවරු යම්කිසි මට්ටමකට සුදුහුණු ගහනවා. නමුත් මේ ප්‍රකාශයත් එක්ක කට්ටිය කියනවා මේක තවත් දුරට අධ්‍යයනය කරන්න උවමනාවක් තිබෙනවා කියලා. ඊයින් පස්සේ මේ මේ කටයුත්ත මොකද මේක කෝප් එකට දෙනවා. දැන් කෝප් එකෙන් මේක ඉවර කරලා ඊයින් පස්සේ මම හිතන්නේ මේක ඉවර කරලා මාස ඔක්තෝබර් කාලෙදි තමයි දෙන්නේ. එතකොට මේ ඔක්තෝබර් දුන්නට ඊයින් පස්සේ ජනාධිපතිතුමා මේ කොමිසම් සභාව පත් කරන්නේ අහපව් ජනවාරිවලදී. ඉතින් මං හිතන්නේ මේ ආණ්ඩුව හරියට ක්‍රියාත්මක කරා නම් දැන් හුඟක් කට්ටිය මේ අවස්ථාවේදී මේ ක්‍රෙඩිට් එක ගන්න හදනවා මම අපි හින්දා තමයි මේක මේ වංචාව නැවතුනේ කියලා. නමුත් අපි මෙතනදී තේරුම් ගන්න ඕනේ මේ වංචා දෙකක් තිබුණා. පළවෙනි වංචාව තිබුණේ ජනවාරි 2015 ඊයින් පස්සේ ඊළඟ වංචාව තිබුණේ මාර්තු 2015. එතකොට මේ මාස තුන තුළදී මේ ආණ්ඩුව මොකක් කරාද කියන එක තමයි අපි ප්‍රශ්න කරන්න උවමනාවක් තිබෙන්නේ. ඒ වගේ මෙතනදී මතක තියාගන්න ඕනේ ඒ අපේ ඒ වගේ මෙතනදී මතක තියාගන්න ඕනේ ඒ මුදල් මහ බැංකුවේ අධිපතිතුමාව ඒ ඉස්සෙල් හිටපු එක්කෙනා අර්ජුන මහේන්ද්‍රන් ඒ හිටියේ අනික් එක්කෙනාගේ අර කාලේ ඒ මාස කිහිපයක් විතරයි හිටියේ. දැන් එතුමා ඉවත් කරනකොට අගමැති ඉවත් කරන්න හදනකොට අගමැතිතුමා මේකට විරුද්ධ වෙනවා. අලුත් මුදල් අලුත් මහ බැංකු අධිපතිතුමාව පත් කරනකොට මෙතුමා ඒකට විරුද්ධ වෙනවා. ඉතින් ඒ වගේම දැන් මෙහෙම මෙච්චර චෝදනාවක් තියෙන පුද්ගලයාව ඉවත් කරපුවාන් පස්සේ එතුමා ඊන් පස්සේ මොකක්ද අගමැතිතුමා කරන්නේ? අගමැතිතුමා මේ පුද්ගලයාව ඊන් පස්සේ තවත් මොකද්ද එතුමාගේ අර රැකියා දසලක්ෂයේ ඒ ව්‍යාපාරයට ඊන් පස්සේ ලේකම් කෙනෙක් හැටියට පත් කරනවා. ඉතින් මං හිතන්නේ මේ වංචාවේදී මෙතනදී එක පුද්ගලෙක් නෙවෙයි මෙතනදී පුද්ගලෝ කීප දෙනෙක් හිටියා. ඒ වගේම මම අද මේ ෆයිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයේ කියෙව්වා
තාරකමැතිතුමාගේ කාලය නම් අවසන්
විනාඩියක් දෙන්න මම ඉවර කරන්නම්. මේ ෆයිනෑන්ෂල් ටයිම්ස් පත්‍රයේ අද හොඳ ඒ ආටිකල් එකක් තියෙනවා ගරු නියෝජ කතානායකතුමනි. මේ ආටිකල් එකේදී මෙතුමා කියනවා මේ අනික් කට්ටියගේ ෆෝන්ස් පොඩ්ඩක් චෙක් කරලා බලන්න, මලික් සමරවීරතුමගේ ෆෝන්ස් පොඩ්ඩක් චෙක් කරලා බලන්න කියලා. ඒ වගේම මෙතනින් තව ප්‍රශ්න කරලා තියෙනවා under oath asked the BOC chief who gave the orders to release the rupees 10 billion to perpetual treasuries. ඉතින් මං හිතන්නේ මේව ඔක්කොම අපි හොයන්න ඕනේ. මේ ලංකා ඉතිහාසෙ වෙච්ච ලොකුම වංචාව. ඊට පස්සේ මේ එක එක්කෙනා දැන් සුදුහුණු ගන්න හදනවා. සමහර කට්ටිය කියනවා රවි කරුණානායක මහත්මයා මේක මෙතනින් ඉල්ලා අසුනායින් පස්සේ මේක ඉවත් වෙනවා මේ ඉවරයි කියලා. නමුත් මේක ඉවර නෑ. මෙතනදී එක පුද්ගලයෙක් නෙවෙයි මෙතනදී එක්සත් ජාතික පක්ෂයේ മന്ത്രിවරු විශාල ප්‍රමාණයක් මේකට සම්බන්ධව තිබෙනවා. ඉතින් මං හිතන්නේ මේ කවුද සම්බන්ධව කියන එක දැන් මේක හොයලා බලන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා මෙතනදී පත් කරලා තිබෙන්නේ මොකද මේ කමිෂන් ඔෆ් ඉන්ක්වයරි එකක්. හැබැයි ජේ.ආර්. ජයවර්ධන මහත්මයා මොකද කරේ? ඒ බණ්ඩාරනායක මැතිනිගේ කාලයේදී ඒ කමිෂන් එකට ඒ බලතල දුන්නා ඒක දඩුවම් දෙන්න පුළුවන් කියලා. ඉතින් මං හිතන්නේ මේ කොමිෂන් එකෙත් ඒ ස්කෝප් එක නැත්නම් ඒක බැන්ඩේඩ් එක වැඩි කරන්න උවමනාවක් තියෙනවා. බැන්ඩේඩ් එක වැඩි කරලා මේ කමිෂන් එකට මේ දඩුවම් දෙන්න බලතලත් දෙන්න අවශ්‍යතාවයක් තිබෙනවා.
හොඳයි.